WMM Amila Prasad Mantri Tuma obutumata vinadi 5ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. ආර්ථික අර්බුදයක පේනතෙක් මානෙයට රට ගමන් කරමින් පවතින බවක් දකින මොහොතක තමයි අද මේ අපි අදහස් දැක්වීම සිදු කරන්නේ. මේ සතිය පුරාවටම ආර්ථිකයේ ඇසිරවීම පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම මේ බදු එකතු කිරීම පිළිබඳව ආණ්ඩුව දිගින් දිගටම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියන මෙතිදන් කියනවා කවදාවත් බදු එකතු කරන වැඩ පිළිවෙලක් හදලා තිබුණේ නැහැ කියලා. මේ ඇත්තට මේ දරුවට කියලා දෙන්න ඕන දෙයක් තියෙනවා. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බොහොම අමාරුවෙන් මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. ඇත්ත ඒගොල්ලන්ව බදු දෙලට අසු වෙලා නොතිබුණත් වක්‍රාකාරයෙන් ඒ හැමෝම බදු වලට අහු වෙලා තියෙන්නේ. කොහොමද කඩයක් කරන එක්කෙනා වෙළඳාමක් කරන එක්කෙනා එහෙම නැත්නම් ගොවිතැන් කරන කෙනා නියමිත පරිදි බදු නෙගෙව්වත් අවසානයේදී ඒ ලැබෙන මුදල් ටික නැවත නැවත ව්‍යාපාරයට දාලා ව්‍යාපාරයේ දියුණු කළාට පස්සේ ඊළඟට කරන්නේ තමන්ගේ සාර්ථකත්වයේ මයින මිනුම් දණ්ඩක් විදියට වාහනයක් ගන්න උත්සාහ කරනවා. ලංකාව ලෝකයේ කිසිම රටක නැති විශාල බදු ප්‍රමාණයක් වාහනයට ගහලා තියෙන්නේ ඕන් ඔයස් එක ගරගන්න. ඒ කියන්නේ නියමිත ආකාරයට බදු නොගෙවන මිනිස්සු සල්ලි ටික එකතු කරගත්තට පස්සේ වාහනේ ගණ්ඩ යද්දි අර අවුරුදු ගාණටම හරියන්න බදු ටික අරගන්නවා වාහනේ හරහා. ලීසින් කම්පැනි එකක් දැම්මට පස්සේ ඒ ලීසින් එක හරහා කම්පැනි හරහා ආණ්ඩුව බදු අරගන්නවා. අදාළ වාහනේ ගත්ත කෙනා ඒකට ගෙවනවා. ඒ නිසා ලංකාවේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිගින් දිගටම බදු ගෙවමින් සිටින අතරතුර තව තවත් මේ තමන්ගේ කැපිටල් එක එකතු කරගන්න විවිධ ආකාරයට බදු අරගනිමින් ඒක සාධාරණීකරණය කරන ආණ්ඩුවක් තමයි මේ මොහොතේදී මගේ ඉදිරියේ ඉඳන් මේ කතා කරමින් පවතින්නේ. ඒ විතරක් නෙවෙයි. එහෙම බදු එකතු කරගත්තත් ඉන්ධන බිල දවසින් දවස ඉහළ යනවා, ජල බිල දවසින් දවස ඉහළ යනවා, විදුලි බිල දවසින් දවස ඉහළ යනවා. ඊට අමතරව විවිධ වූ වියදම් සහ තමන්ගේ නොසැලකිල්ල නිසා විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කර ගන්න අතරතුර රට ආර්ථික වශයෙන් ක්‍රමානුකූලව පල්ලමක ගමන් කරන බව පේන්න තියෙනවා. ඒ අතරතුර ඩොලරයේ මිල අනපේක්ෂිත ලෙස විශාල වශයෙන් ඉහළ යනවා. ගිය ඉරිදමං එක්තරා රැස්වීමකදී ජනාධිපතිවරයාට කිව්වා 292කට නැවත වතාවක් ගෙනියන විදිය කියන්න කියලා. තාම කවුරුත් ආණ්ඩුවෙන් උත්තරයක් දුන්නේ නැහැ. අදමම ජනාධිපතිවරයාගේ මුදල් ඇමතිවරයාගෙන් අහනවා දවස් 10ක් වගේ ඇතුළත ඩොලරයක මිල රුපියල් 20කින් වැඩි කරන විදිය ලෝකෙට කියලා දෙන්න කියලා. මොකද මේක එච්චර වේගෙන් යනවා. මේ පවතින තත්ත්වයේ දිහා බලනකොට යන්නේ නරක අතට. හැබැයි ආණ්ඩුව කියන අයම අර්බුදයක් නැහැ කියලා, අර්බුදයක් නැහැ කියලා අපේ රටේ ආණ්ඩුවයි ඇමතිවරුයි ජනාධිපතිවරුයි කියන අතරතුර ඉන්දියාවේ අගමැතිවරයා පිළිබඳව ඊයේ මම දැක්ක මේ පැත්තේ മന്ത്രി කෙනෙක් වර්ණනා කරනවා. ශේෂ්ඨ නායකයෙක් ඉදිරි වසර කාල සීමාව තුළට කරන්න ඕන සැලසුම් ටික කිව්වා. ඒ සැලසුම් අරහා ක්‍රියාත්මක වුණොත් තමයි ගොඩ යන්න පුළුවන්. විපක්ෂ නායකතුමත් ඒ වගේ හැසිරෙන්න ඕනි කියලා මේ පිටිපස්සේ ඉන්න මන්ත්‍රීවරයෙක් කියනවා. මං ආගෙන ඉරපු ඉදවල පොත්තුවේ මං හිතන්නේ. හැබැයි එතුමට අමතක වෙච්ච දේ තමයි අපිට නැතත් කියලා කිව්ව මං දැක්ක. ඔව්, ලංකාවේ ජනතාව කුඹුරුවල කුරුල් වේලවන්න පුළුවන් මිනිස්සු නායකයෝ බවට පත් කරගෙන ශේෂ්ඨ නායකයන් දිහා බල බල කිමුල් කඳුළු හෙලනවා. රටේ ඡන්දයක් තියෙන වෙලාවට දැනගන්න ඕනේ රටට ගැළපෙන නායකයෙක් පත් කරගන්න. එහෙම නැතුව මේ කුරුල් වේලවන්න පුළුවන් මිනිස්සු නායකයෝ බවට පත් කරගෙන ඉන්දියාවේ නායකයා දිහා බල බල උල්ලන්න දෙයක් නැහැ. ඊළඟ කාරණාව තමයි ඉන්ධන මිල ක්‍රමානුකූලව වැඩි වෙන අතරතුර දැන් මේ සතියේ යලිත් වතාවක් ඉන්ධන මිල වැඩි කරන්න උත්සාහ කරන බව පේන්න තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ඒ ඉන්ධන මිල වැඩි කරන්න උත්සාහ කරන අතරතුර සමස්ත ජන ජීවිතයේම ක්‍රමිකව කඩාගෙන වැටෙමින් පවතිනවා. ඒ ක්‍රමිකව කඩාගෙන වැටෙන අතරතුර ජනාධිපතිවරයා අපි බලාපොරොත්තු වෙනවා රටේ නායකයා තමන්ගේ වගකීම බාර අරගෙන ආණ්ඩුවේ වගකීම ඉදිරි අවුරුද්දේ වැඩපිළිවෙල කියයි කියලා. ඉන්දියාවේ අගමැතිවරයා එහෙම ඇවිල්ලා කියනවා ජනතාව මෙන්න මෙහෙම කරන්න කියලා. අපේ රටේ නායකයා මන් දෙක්ක කොහෙද ඉන්නේ කියලා බලපුවම පුස්තකාලයක් ඉවෘත කරන්න ගිහිල්ලා. මේ රට ඇතුලේ බරපතල ප්‍රශ්නයක් ආර්ථික වශයෙන් වේගයෙන් කඩාගෙන වැටෙමින් යනවා. බලාගෙන ඉන්න IMF නායකයනකන් ඒ අතරතුර මිල ඉස්සෙනවා, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යන අතරතුර ජනාධිපතිවරයා මන් දෙක්ක පුස්තකාලයක් ඉවෘත කරන තැනක මොනවදෝ කතා කරගෙන ඉන්නේ. ඒක තමයි අපේ රටේ වගකීම පිළිබඳව මුදල් ඇමතිවරයා විදිහට කටයුතු කරන ආකාරය. ඒ වගේම තමයි මේ තත්ත්වයේ යටතේ 2022 වගේ අර්බුදයකට රට ගියොත් මම යන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ආණ්ඩුවේ වගකීම තමයි එහෙම නොයවා ඉන්න එක. හේතුව රටේ පුරවැසියන් විදිහට අපි සියලු දෙනා එක අපහසුතාවයකටපත් වෙනවා. මෙහෙම ගියොත් ගෝඨාභය ජනාධිපතිවරයාට වගේ රටින් ආරපැත්තෙන් පිටිපස්සෙන් පැනලා යන්න හැකියාවක් නැහැ. හේතුව යුද්ධයත් එක්ක තිබිච්ච හැකියාව නිසා යම්කිසි ගැටලුවකදී යන විදිය දන්නවා. ඊට පස්සේ ආපු රනිල් වික්‍රමසිංහ මේ සියලු අර්බුද ටික කළමනාකරණය කරගන්න සෑහෙන මාංශයක් ගත්තා. වයස අධ්‍යක්ීම් ඊට අමතරව බුද්ධාගමෙන් ලැබිච්ච පෝෂණය මේ සියලු දේවල් එක කොහොම හරි මේක ඒ අහිමි වීම එක කටයුතු කරගෙන ගියා. හැබැයි වර්තමාන ජනාධිපතිරයා මුණ දෙන අභියෝගය තමයි ළඟ ළඟ තමගේ ජනාධිපති ධුරය ඉවර වෙන නියමිතයි. තවම අවුරුදු 3ක් ඇති කොහොමත් ඉවරයි. ඊට කලින් ඉවර නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට එන ප්‍රශ්නේ තමයි විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් අර ගොබෙල්ස් න්‍යාය ගැන මගේ මිත්‍රයා කිව්වා මීරිග මන්ත්‍රීතුමා ලංකාවේ ඔරිජිනල් ගොබෙල්ස් තමයි අනුර කුමාර. එකම බොරුව දිගටම කියලා බලයටපත් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? සත්‍යයට මුහුණ දෙන්න බැරුව දඟලනවා. සත්‍යයට මුහුණ දෙන්න බැරුව දඟලන අතරතුර ආණ්ඩුවේ මන්ත්‍රී කියනවා අපිට ගොබෙල්ස් න්‍යාය පිළිබඳව. අපි ඇත්තටම ගොබෙල්ස් න්‍යාය නෙමෙයි අනුර න්‍යාය පාවිච්චි කරන්නේ නැති එක තමයි අපි මේ වෙලාවේ කරන වැදගත්ම දේ. කොහොමාරි කමක් නැහැ අවසානයේදී රනිල් වික්‍රමසිංහත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂත් නෙමෙයි මේ අනුර කුමාර සානායක මං ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් කාරුණිකව මොන ප්‍රශ්නය ආවත් බලනහර කපාගෙන සියදී රසා ගන්නවා වගේ වැඩ කරන්න එපා. ආර්ථිකය යන්නේ නරක අතට ක්‍රමිකව පුළුවන් නම් මේක උත්සාහ කරලා ගොඩනගා ගන්න. ඒ අතරතුර අවසාන වශයෙන් විනාඩියක් උන්ට දෙන්න පුළුවන් නම් මේ සතිය අපේ රටේ ඓතිහාසිකව සතියක් ඒ තමයි රණවිරුවන් විසින් මේ රට බේරාගත් සතිය. ඒ බේරාගත් කාල සීමාව තුළ රණවිරුවා අවුරුදු 17කට පස්සේ සමරන මොහොතේදී විශේෂයෙන්ම හමුදාවේ නවීන හමුදාවක් බවට අපේ රට පත් කරනවාද හමුදාවෙන් විශ්‍රාම යන නිලධාරීන්ට නිසි ගෞරවය සහ ලැබිය යුතු වරප්‍රසාද ටික ඉදිරියනවාද කියන එක පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.